මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදී අෂ්ටංග ශීලය සමාදන් වෙන නමස්කාරකින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පරාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදීන සම්පාදී තම්බං, සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. උච්ඡාමි තං ගෝතම භූරි පඤ්ඤ කථං කරෝ ශාවකෝ සාධු හෝති, යෝ ආගාරානගාරමේති අගාරිනෝ වා පණිපාසකාසී. සදහවත් පින්නතුනි, දුරුතු පෝය අලුත් අවුරුද්දක පළමුවෙනි පෝයයි. මේ 2011 අලුත් අවුරුද්ද ලබනකොට මේ පින්නතුන්ට නොයෙකුත් ආකාරයේ අලුත් අලුත් ශාසනික අධිෂ්ඨාන ඉදිරිපත් වෙන්න ඇති. මේ 2011 සම්බුද්ධත්ව ජයන්තියකට පිළිවෙතින් පෙළ ගැසීමක් ගැනත් නිතර නිතර අහන්න ලැබෙනවා. ඉතින් පිළිවෙතම ශාසනයේ ජීවේ නිසා අන්න අර පිළිවෙතින් පෙළ ගැසීමට උපකාර වෙන අන්දමේ මාතෘකාවකුයි අද අපි ඉදිරිපත් කරගත්තේ. ඇත්ත වශයෙන්ම මේ පළමිනි ගාථාවම පිළිවෙතින් පෙළගැසීමට කරන ආරාධනාවක්. සූත්‍ර නිපාතයේ ධම්මික සූත්‍රයේ පළමිනි ගාථාව. මේ නිධාන කතාවේ දැක්වෙන හැටියට සැවැත්නුවර වාසය කළ ධම්මික කියලා උපාසක මහත්මේ ඒ තමන්ගේ 500ක් උපාසික පිරිසක් එක්ක ඒ දවසද්ද බුදුරජාණන් වහන්සේ දකින්න ජේතවනාරාමයට ඇවිල්ලා නැඳලා එකත් පසකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේට එක්තරා ධර්ම දේශනාවකට ආරාධනාවක් කළා ගාථා 9කින්. ඊට බුදුරජාණන් වහන්සේ ගාථා 20කින් පිළිතුරු වශයෙන් ප්‍රතිචාර වශයෙන් වටිනා ගාථා 20කින් ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඉතින් මේ පළමිනි ගාථාවෙන්ම මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් එක ඊතාත්ම කාලෝචිත බව. පුච්ඡාමි තං ගෝතම භූරිපඤ්ඤ කතං කරෝ ශාවකෝ සාධු හෝති. මහත් ප්‍රඥාවක් ඇති ගෞතමයාණන් වහන්සේ, මම ඔබ වහන්සේගෙන් අසනවා කෙසේ කිරීමෙන් කෙසේ ක්‍රියා කිරීමෙන්ද ශ්‍රාවකෙක් හොඳ කෙනෙක් හොඳ ශ්‍රාවකෙක් වන්නේ. යෝ අගාරා අනගාරමීති, ගිජෙන්නික්ම අනගාරික වූ පැවිදි වූ ශ්‍රාවකෙක් හෝ වේවා, අගාරිනෝවා පණුපාසකාසේ, ගිහිගෙයි වසන උපාසකෙක් හෝ වේවා. එතකොට ධම්මික උපාසක මහත්මයා කළ ආරාධනාව බුදුරජාණන් වහන්සේට මේ පැවිදි ගිහි දෙපක්ෂයටම අදාළ ප්‍රතිපත්තිය, හොඳ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක පැහැදිලි කරන්නේ කියලා. ඉතින් මේ සාමාන්‍යයෙන් ආරාධනාවක් කරනකොට ඒක ගෞරවාන්විතව කරන බව පෙන්නුම් කිරීමට අපි ඒ ධම්මික උපාසක මහත්මයා මේ ආරාධනාව කරලා ඒකට එකතු කර අනිත් ගාථාටෙන් කළ බුදුගුණ වැණුමත් ඒකේ සාරයත් අපි මේ අවස්ථාවේ කෙටියෙන් සඳහන් කරනවා. ධම්මික උපාසක මහත්මයා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දෙවියන් සහිත ලෝකයාගේ පරලොව ගමනක් පරලොව ගිහිල්ලා උපදින තැනත් හරියට තේරුම් අරගෙන තියෙනවා. ඒ සියුම් ඥානය පිළිබඳව ඔබ වහන්සේට සමාන කර හැකි කෙනෙක් නැහැ. ඒ වගේම ඔබ වහන්සේ නුවණින් දත යුතු සියල්ල දැනගෙන අනුකම්පාවෙන් ලෝක සත්‍යයට ඒක ප්‍රකාශ කොට වදාලා, ඒ වගේම ඔබ වහන්සේ ළඟට පැමිණිලා තියෙනවා ඒ රාවණ නාගරාජයා ඔබ වහන්සේ කෙලෙස් දිනු බුදු කෙනෙක් කියලා දැනගෙන එහෙම ඇවිත් කළ ධර්ම සාකච්ඡාවෙන් පස්සේ පැහැදිලා සාදු කියලා නික්ම ගියා. ඒ වගේම ඔබ වහන්සේ ළඟට පැමිණලා තියෙන වෛශ්‍රවණ දිව්‍ය රාජයා ඇවිල්ලා ධර්ම ප්‍රශ්න අහලා පැහැදිලා සාදු කියලා නික්ම ගියා. ඔබ වහන්සේ නිර්මල වූ ඔබ වහන්සේට අනාවරණ ඥානය තිබෙනවා ලෝකයේ සත්‍ය තත්වය පෙන්වන. ඊළඟට ප්‍රකාශ කරනවා සංඝයා වහන්සේලාත් ගිහි පිරිසත් ඔබ වහන්සේගෙන් ධර්මය ආසන්න සූදානම් වෙලා සිටිනවා, ඒ අයට ඒ පිරිසිදු ධර්මය දේශනා කරනු මැනව කියලා ඒ විදිහට ආරාධනාවක් කළා. එතකොට ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා අමතලා කියනවා, මහණෙනි, මම නුඹලාට ධර්මයක් දේශනා කරන හොඳට සවන් දෙන්න කියලා ප්‍රකාශ කරනවා. මහණෙනි, ඇත්ත වශයෙන්ම භික්ෂුවක් විසින් තමන්ගේ ඉරියව් පැවැත්වීම කළ යුත්තේ තමන්ගේ යහපත සලකාගෙන බුද්ධිමත්ව භික්ෂුවකට පැවැත්වෙන ඉරියව් පැවැත්විය යුතුයි. ඒ වගේම පිණ්ඩපාතයේ ආයත්තේ නියමිත වේලාවටයි, විකාලයේ පිණ්ඩපාතයේ හැසිරීම, ගමෙහි පිණ්ඩපාතයේ හැසිරීම නයිකුත් බන්ධන ඇති කිරීමට හේතුවක්. ඒක නිසා නිසි කාලයේම පිණ්ඩපාතයේ හැසිරිය යුතුයි. එහෙම පිණ්ඩපාතයේ වැඩියාම ඔය මනුෂ්‍යයන් මන්මත් කරවන රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය පිළිබඳව ඡන්දය දුරු කළ යුතුයි. ඊළඟට පිණ්ඩපාතයේ ගිහින් ඇවිත් වළඳලා ඉවර වෙලා විවේකීව හුදකලාව භාවනාවේ ඉඳගත යුතුයි. ඒකට යොදන වචනේ අධ්‍යාත්ත චින්තී න මනෝ බහිද්ධා නිච්චාරේ කියලා කියන්නේ අධ්‍යාත්ම චින්තනයේ යෙදිලා ඉන්න ඕන. ඒ කිව්වේ පංචස්කන්ධයට හිත යොමු කරලා න මනෝ බහිද්ධා නිච්චාරේ, මනස හිත බැහැරට නොයවිය යුතුයි කියන එකයි භාවනාව ගැනයි කියන්නේ. ඒ විදිහට භාවනාවෙන් සිටිය යුතුයි කියන එකයි. ඊළඟට භික්ෂුව පිළිබඳව තව අවවාද වශයෙන් ප්‍රකාශ කරනවා. භික්ෂුවක් විසින් ගිහි ශ්‍රාවකෙක් හෝ පැවිදි ශ්‍රාවකෙක් හෝ එක්ක සාකච්ඡා කිරීමේදී ප්‍රණීත ධර්මයම මතු කරගත යුතුයි. කේලාම් පරූපවාද නිරසාරෝපණාදිය එය නොකළ යුතුයි. ඒ වගේම ඇතැම් භික්ෂූන් ඉන්නවා පිල් බෙදිලා වාද කරන, ඒ අල්ප ප්‍රඥාව ඇති ඒ අයට මම ප්‍රශංසා කරන්නේ නැහැ. මොකද එසේ වාද කිරීමට බැඳීම තුළින් ඒ අය හිත දුරට යවනවා. ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් භාවනාවෙන් ඈතට යවනවා පිල් බෙදිලා වාද කිරීමෙන්. එතකොට ඒක ආදීනව ප්‍රකාශ කළා. ඊළඟට වදාලා භික්ෂුවක් විසින් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන අප්‍රත්‍ය කියන සිව්පසය පරිභෝග කරන්නට ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තවයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව ඒ සිව්පසය පරිභෝග කළ යුතුයි. ඒ වගේම සිව්පසය පිළිබඳව ඇති ඇල්ම රාගය ඒව දුරු කළ යුතුයි. ඊළඟට ඒක ඉවර කරන්නේ භික්ෂුවක් විසින් සිව්පසය පිළිබඳව ගත යුතු ප්‍රතිපත්තිය දක්වලා තියෙන්නේ. පොක්කරේ වාරි බින්දු පියුම්පතෙහි දිය බින්දුව වගේ නොඇලී වාසය කළ යුතුයි කියලා. ඔය විදිහට භික්ෂුව පිළිබඳව ප්‍රතිපත්ති පිළිබඳව යම්කිසි අවවාද මාලාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊළඟට මේ ගිහියන්ට ගිහි වත එකට කියන්නේ ගහට්ටවත්තන් ගිහියන් විසින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව ඊළඟ ගාථාවලින් දක්වනවා මේ විදිහට. මම ඊළඟට ගහට්ටවත්ත ගෘහස්ත වතේ මම ප්‍රකාශ කරනවා ඊට සමන් දෙන්න කියලා මේ ගිහි පාසිකෙන්ට අමතලා කියනවා. ගිහිගෙයි ඒ නොයෙකුත් අපිට හිතා ගන්න තියෙන ගේ දොර ඉඩකඩම් ආදී ඒවා අයත් කරගෙන සිටින ගිහියාට භික්ෂුවකගේ ඒ ශාසන පරමාර්ථය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරන්න බෑ. ඉෂ්ට කිරීම අපහසුයි. ඊළඟට පළමුවෙන්ම පංචශීලය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ පළමිනි ගාථාම ඊටම වැදගත්. අපි ඒක මතක් කරමු. මේ පද කීපේ පාණං නහානි නච ඝාතයය නචානු ජඤ්ඤා හනතං පරේසං. ඒ පද දෙක විශේෂයි. තන පාණං නහානි පරපණ නොනසන්නේය නච ඝාතයය නොනසවන්නේය. ඊළඟට නචානු ජඤ්ඤා හනතං පරේසං අනික් අයගේ ඒ ප්‍රාණඝාතය සතුන් මැරීම නොඅනුදන්නේ කියන්නේ එයට අනුමැතිය නොදෙන්නේ කියන එකයි. එතකොට අන්න ඒ විදිහට තසථාවර කියලා කියන තැතිගත් සහ තහවුරු ඒ සියලුම සත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් යුක්තව ප්‍රාණඝාතය පිළිබඳ ශික්ෂාපදය රැකිය යුතුයි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ඒ වගේම අදින්නාදානය ගැනත් කියනවා. බුද්ධ ශ්‍රාවකයා විසින් කොතැනකවත් කිසිම ආකාරයකින් නුදුන් දෙයක් නොගත යුතුයි. ඒ වගේම තමන් අදින්නාදානයෙන් වැළකීලා ඉන්නවා වගේම කෙනෙකු අදින්නාදානයට නොපෙළඹිය යුතුයි. අදින්නාදාන කියලා හොරකම එයට අනුමත දෙනකල යුතුයි. ඊට අනුදැන්මක් නොකල යුතුයි කියලා. ඒ අදින්නාදානය පිළිබඳවත් අර සාමාන්‍යයෙන් අහන්න ලැබෙනවට වඩා සම්පූර්ණ හැටියට බුදුරජාණන් වහන්සේ එතන දක්වනවා. ඊළඟට ප්‍රකාශ කරනවා අබ්‍රහ්මචර්ය අත්වසෙන බුදුරජාණන් වහන්සේ එතන ගැඹුරුම එකක් දක්වනවා. සාමාන්‍ය නුවණැත්තා අබ්‍රහ්මචර්යාව කියලා කියන ඒ පැවැත්ම ගිනිගත් අඟුරු ගොඩක් හැටියට සැලකිය යුතුයි කියලා. නමුත් බ්‍රහ්මචර්යාව හරියට ආරක්ෂා කරන්න බැරි නම් යටත් පිරිසෙන් පරදාර සේවනයෙන් හෝ වැළකිය යුතුයි කියලා ඒ විදිහට ඒ තුන්වෙනි ශික්ෂාපදය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට හතරවෙනි ශික්ෂාපදය පිළිබඳව ගෘහස්ථයා විසින් කිසිම ආකාරකින් මුසාව බොරුව නොකිය යුතුයි. බොරු කීම අනුබල නොදිය යුතුයි. එහෙම නැත්නම් වෙන කෙනෙකු ලවා බොරු නොකියවිය යුතුයි. ඒ වගේම බොරු කීම ගැන අනුමැතියක් නොදිය යුතුයි කියන්නේ. ඒ විදිහට ප්‍රකාශ කළා. ඊළඟට කිසිම ආකාරයකින් මේ අභූත කියලා කියන බොරුවට ඉඩ නොදිය යුතුයි. ඊළඟට දක්වනවා ගිහි ශ්‍රාවකයා විසින් මත්පැන් පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුයි. ඒක මත්පැන් පානය කිරීම උමතුවෙන් කෙලවරන දෙයක් හැටියට සැලකලා තමන් මත්පැන් පානය නොකළ යුතුයි. වෙන අය මත්පැනට නොපෙළඹිය යුතුයි. මත්පැන් පානයට අනුමැතිය නොදිය යුතුයි, නොඅනුදත යුතුයි කියන එකයි. ඒකටත් ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේම එතකොට තව ප්‍රකාශ කරන මත්පැන ගැන විශේෂයෙන්ම මෙසේ ප්‍රකාශ කරන්නට හේතුව කියනවා වගේ මේ මත් වීම තුළින් මිනිසෙයින් පාප කර්ම කරනවා. එවගේම අනිත් අය ප්‍රමාදයට වටවනවා තමන් මත්පැන් පානය කිරීමෙන්. ඒක නිසා දැන් අර මත්පැන් බීම උමතු වීමෙන් කෙලවර වෙනවා කියලා උම්මාදනන්තං කියලා කියන වගේ මෙතෙන් දී ළඟට තව අමුතු වචනයක් යෙදෙනවා. මේ මත්පැන වර්ජනය කළ යුත්තේ අපුඤ්ඤායතනයක් හැටියට සැලකෙන මත්පැන එහෙම් පිටු මත්පැන් පානය අපුඤ්ඤායතනයක්. අපුඤ්ඤායතනයක් කියලා කියන්නේ පව් නිෂ්පාදනාගාරයක්, පව් නිෂ්පාදනය කරන ආයතනයක්. එතකොට මත් පැනින් සම්පූර්ණයෙන්ම වැළකීතුයි කියලා ඒ වෙන අයටත් පුළුවන් නෑ, තමන් බොන්නේත් නෑ, ඒ වගේම ඒ ගැන අනුගන්නෙත් නෑ කියලා වැදෙට මත් පැන් පානය පිළිබඳව ප්‍රකාශ කරනවා. ඊළඟට ඔන්න ඒ ටික කියලා ඉවර වෙලා අර මේ කිව්වේ පංචශීලයයි, ඊළඟට මේ පොහොය අටසිල් පිළිබඳව අර කාරණාම කෙටියෙන් දක්වනවා. පානන්නහානේ නචාදීන්නමාදී ආදී වශයෙන් එතෙන්දී ඒ තුන්වෙනි හරියට දක්වන්නේ මෛතුන සේවනයෙන් ඉවත් වෙලා ඒ තුන්වෙනි ආබ්‍රහ්මචර්යා මේ පින්තුන් ඔය පොහොය දවසට සමාදන් වෙන සීල ඒවා ඉතාම කෙටියෙන් එතන දක්වනවා. බ්‍රහ්මචර්ය ඊළඟට අර කලින් කිව්වා වගේ මුසා වාදයෙන් සුරාපානයෙන් බැලකිය යුතුයි. ඔන්න ඊළඟට දක්වනවා ඒ වගේම විකාල භෝජනේ රැය ගන්න ආහාරයෙන් වැළකීලා විකාල භෝජනේ ඒ ශික්ෂාපදයක් රැකිය යුතුයි. ඊළඟට මල්ගඳ විලමුන් එතන කෙටියෙන් දක්වන්නේ මල්ගඳ විලමුන් ආදී දැරීම. ඊළඟට එයින් වැළකෙන්න ඕන කැප වූ මිටිය සයනයක හෝ බිම එළුව ඇතිරියක හෝ නිදාගත යුතුයි. මෙන්න මේ කියන අංග අටකින් යුක්ත උපෝසථය දුක් කෙලවර කරන්නා වූ බුදුවරයන් විසින් මේ ප්‍රකාශ කරපු එක ඒ ගිහි පින්වතා විසින් රැකිය යුතුයි. ඊළඟට කාලය පිළිබඳව දක්වනවා සමහර පෝයවල් එනවා දින 15කට වරක්, සමහර පෝයවල් එනවා 14කට වරක්. ඒ වගේම අටවක මේ කියන කොටින්ම අපි කියන්න ඕනේ හතර පෝයකම සිල් සමාදන් වෙන්නේ කියන එක. ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ ගිහියන්ට කරන අනුශාසන එතන දක්වලා ඊළඟට කියනවා ඒ විදිහට පොහොය පිහිවස් රැකලා ඉවර වෙලා උදෑසන ඒ සංඝයා වහන්සේලාටත් ආහාර පාන ආදීන් සංග්‍රහ කළ යුතුයි. ඊළඟට කියනවා ධර්මානුකූල ව්‍යාපාර වලින් මව්පියන් පෝෂණය කළ යුතුයි, මව්පියන් උපස්ථාන කළ යුතුයි. ඊළඟට ඒ වගේම මිත්‍යා ආජීවෙන් ඉවත් වෙලා ධාර්මික වෙනද ධාර්මික ව්‍යාපාර වලින් තමන්ගේ ජීවිතය පැවැත්විය යුතුයි කියලා ওই දෙට දක්වලා මෙන්න මේ කියන ගෘහස්ත වතය හරියට පිරුවොත් කෙනෙක් සයන් පභා කියලා කියන තමන්ගේ ප්‍රභාවයෙන් යුක්ත ඒ දිව්‍ය ලෝකයක උත්පත්තිය ලැබනවා කියලා. ඒ සයන් පභා කියන ඒ වචනය අටුවාවල තෝරන්නේ කාමාවචර දිව්‍ය ලෝක හයට යොදන වචනයක්. එතකොට මේ විදිහට ප්‍රතිපත්ති රැක්කොත් ඉහි පෙන්වතෙක් කාමාවචර දිව්‍ය ලෝකයේ උපත ලබන්න සුදුසු වෙනවා කියලා ධම්මික සූත්‍රයේ එතනයි තියෙන්නේ. අපිට මෙතෙන්දී විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙ යුතු කාරණා දැන් අර කිව්වනේ ශික්ෂාපද පංචශීලයෙන් ප්‍රාණඝාතය, අදින්නාදානය, මුසාවාදය, ඊළඟට සුරාමේරිය කියන ඒ ශික්ෂාපද හතර ධම්මික සූත්‍රයේ වඩා ගැඹුරින් ඉතාම පුළුල් අන්දමින් කියවිච්ච බව මේ පින්නතුන්ට තේරෙන්න ඇති. ඉතින් ඒක අටුවාවේ මේක හඳුන්වන්නේ ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලය නමින්. ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලය තුන් පැත්තකින්ම පිරිසිදු වෙනවා. තමන් මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මැරීම අනුදන්නෙත් නැහැ. අන්න ඒ විදිහට තමන් හොරකම් කරන්නෙත් නැහැ, හොරකම් කරවන්නෙත් නැහැ, හොරකම් කිරීම අනුදන්නෙත් නැහැ. තමන් බොරු කියන්නෙත් නැහැ, බොරු කියවන්නෙත් නැහැ, බොරු කීමට අනුමත කරන්නෙත් නැහැ. තමන් බොන්නෙත් නැහැ, පොවන්නෙත් නැහැ, මත්පැන් බීම අනුදන්මක් කරන්නෙත් නැහැ කියලා අන්න ඒකට ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියලා. ඒ අතින් ධම්මික සූත්‍රයේ විශේෂත්වය අන්න අර සාමාන්‍ය ලෝකයා මම නම් මරන්නේ නෑ කියලා. නමුත් ඒක ගැන මේ පින්නතුන්ට නොයෙකුත් අදහස් දෙන්න පුළුවන්. ඒක නිසා හැකි තාක් දුරට ඉහි පින්නතුන් අන්නර කියාපු ත්‍රිකෝටි පාරිශුද්ධි ඒ මට්ටමින්ම ඒ කියාපු පංචශීලයේ ඒ කියාපු ශීල ශික්ෂාපද රකින්නම නම් තමයි වටින්නේ. අපිට ඒක කෙටින් කියන්න වෙනවා. ඔන්න ඊළඟට අපි දැන් අර බුදුරජාන් වහන්සේ ඒ ගිහි ශීලයේ දෙවෙනුව ප්‍රකාශ කළේ පෙහෙවස් රැකීම පිළිබඳව. අන්න ඒක පිළිබඳව පුදුම විදියේ සූත්‍ර පෙළක් දකින්න ලැබෙනවා. අංගුත්තර නිකායේ උපෝසථ වග්ග කියලා තියෙන පොහොය පිළිබඳව තියෙන ඒ සූත්‍ර කොටසක එකම ආකාරයේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා. ඒ දේශනාව ඊළඟට විසාකාදී උපාසිකාවන්ට, බොජ්ජාදී උපාසිකාවන්ට, තවත් පාසිට්ඨාදී උපාසකවරුන්ට ඒ විවිධ අවස්ථාවල එකම දීර්ඝ දේශනාවක් ප්‍රකාශ කළා. පොහේ පිළිපස්ස කීමේ වටිනාකම, එහි ආනිසංස පිළිබඳව අපි ඒවා අතුරින් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පිහවස් රැකීම පිළිබඳව කළ දේශනාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට රකින්නේ කියන එක නෙවෙයි. උන්වහන්සේලාට ප්‍රකාශ කළ ගිහි පින්වතුන් මෙන්න මේ පිහවස් රැක්කොත් මේ විදිහට ආනිසංස සම්පන්නයි කියන දක්වන ඒ මූලික පාඨය මිතාමත්ම වැදගත්. බුදුරජාන් වහන්සේ සංඛ්‍යා වහන්සේලා අමතල කියනවා, අට්ඨංග සමන්නාගතේ උපෝසතේ වැඩිම මහත්ඵලයි, මහානිසංසයි, මහාජුතිකයි, මහා විපාරයි කියන වචන හතරක් දක්වනවා. මහත්ඵලයි, මහානිසංසයි, මහාජුතිකයි, මහා විපාරයි. ඒ කියන්නේ ආංගාට කියනොත් පෙහෙවස් රැකීම, මහත්ඵල මහානිසංස කියන වචන මේ පින්නතුන් දන්නවා. මහාජුතික කියලා කියන්නේ මහා ජෝතිමත්, මහා ආලෝකවත්. මහා විපාරය කියලා කියන්නේ විශාල පතිරීම් ඇති, බොහොම ඈතට යන ප්‍රතිපත්තියක් කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කළා, ඒක පැහැදිලි කරනවා. කෙසේ රැක්ක අට්ඨංග උපෝසත ශීලයද එහෙම මහත්ඵල මහානිසංස වෙන්නේ, මහා ජ්‍යුතික මහා විපාර වෙන්නේ? ඔන්න එතෙන්දී මේ පින්නතුන් ඒවා සමහරු දන්නවත් ඇති, සමහරු දන්නෙත් නැහැ. පොහොයස් රැක්කට ඔන්න මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. යම් කිසි ගිහි පින්වතෙක් මේ විදිහට කල්පනා කරනවා, රහතන් වහන්සේලා දිවිහිමියෙන්ම සතුන් මැරීමෙන් වැළකිනවා, ඒ වගේම දඬු මුකුරු අවියාවිද ඉවත් කරලා සියලුම සත්වයින් කෙරෙහි සබ්බපාන භූත හිතානුකම්පී කියන ආකාරයට මෛත්‍රී කරුණාසිතින් යුක්තව ජීවත් වෙනවා. මම අද මේ එක රැයක් එක දවසක් ඒ රහත් වහන්සේලාගේ ඒ ප්‍රතිපත්තියට අනුව කටයුතු කරනවා, රහතන් වහන්සේලා අනුගමනය කරනවා, රහතන් අනුකරෝමි කියලා කියනවා. ඒ මෙන්න මේ අංගයෙන්, එතකොට මේ අංගයෙන් මම රහතන් වහන්සේලාට කිට්ටු වෙනවා මේ පැවැත්මෙන් කියලා හිම අදිෂ්ඨාන කරගන්නවා. ඒ වගේම මේ පින්නතුන්ට දිගට නොකියුවට හිතා ගන්න පුළුවන්, අර ඔය පිහිවස් රැකීමේදී මේ පින්නතුන් සමාදන් වෙන එක එක් ශීලයක් පිළිබඳවම බුදුරජාණන් වහන්සේ අර විදිහට ප්‍රකාශ කළා. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ විසින් මේ විදිහට සැලකිය යුතු ඒක වටිනාකම, රහතන් වහන්සේලා දිවිහිමියෙන් රකින මේ ප්‍රතිපත්තිය මම අද එක දවසක් රකින්නවා කියලා එහෙම කළොත් තමයි අන්න ඊළඟට බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ විදිහට ඒ අදහසින් යුක්තව කොහෙවත් රැක්කොත් තමයි ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ. මෙතෙන්දී අපි ඒ සූත්‍රයේ නැති පුංචි කාරණයක් මතක් කරන්න, මේ උපෝසත කියන වචනය පින්නතුනි බුදුරජාන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළ වචනයක් නෙවෙයි. ඊට කලිනුත් ඔය වෛදික සාහිත්‍යෙමත් තියෙන උපවාසක කියලා. උපවාසත අතීතයේත් ඒ අන්‍යාගමිකයන් අතරත් සිරිතක් තිබුණා, මේ පොහොය දවස් දැන් කැලෙන්ඩරේ වගේ ඒ කාලේ හඳේ හැසිරීම. ඒ පොහොය දවස්වල උන් යම්කිසි විශේෂ ප්‍රතිපත්තියක් රැක්කා, ඒ අය උසස්ය කියලා හිතන ආකාරයට. ඉතින් මේ උපවාසතේ කියන වචනේ ඒ අය තේරගත්තේ දෙවියන්ට ලංව වාසය කිරීම. උපවාසත, උප කියලා කියන්නේ සමීපෙන්, සමීපෙන් වාසය කරන. කාට සමීපවද? දෙවියන්ට සමීපව. එතකොට දෙවියන්ට සමීපව වාසය කරන අදහසින් ඉතින් අර විදිහට උපවාස, දැන් ආහාරයෙන් වැළකීලා ඒ විදිහේ යම් යම් ප්‍රතිපත්ති රැක්කා. එතකොට ඒකමයි මේ බුදුරජාන් වහන්සේ අපට පේන හැටියට මෙතෙන්දී ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කිරීම. දෙවියන්ට ලංව නෙවෙයි, රහතන් වහන්සේලාට ලංව. ඊය අර්ථේනුයි මේ බෞද්ධ උපෝසතයේ උපවාසතයක් වෙන්නේ, සමීපව වාසය කිරීමක් වෙන්නේ. ඉතින් ඒක තලකා ගන්න පුළුවන් අර උපෝසතංග ඒ විස්තර කළ ආකාරයෙන්. ඉතින් එහෙම ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට එපමණක් නෙවෙයි, ඊළඟට බුදුරජාන් වහන්සේ තව දිගට මේ සංඝයා වහන්සේට ප්‍රකාශ කරනවා. මේ කියපු අර දැන් ප්‍රකාශ කළානේ මහත්ඵල මහානිසංස, කොයිතරම් මහත්ඵලද, කොයිතරම් මහානිසංසද, කොයිතරම් ආලෝකවත්ද, කොයිතරම් පැතිරීම් ඇද්ද කියන එක. කීව මහත්ඵලෝ, කීව මහානිසංසෝ, කීව මහාජුතිකෝ, කීව මහා විපාරෝ. කීව කියලා කියන්නේ කෙතෙක් කියන. එහෙම තමන් වහන්සේම ප්‍රශ්න කරලා සංඝයා වහන්සේලාට තේරුම් කරනවා කොයිතරම් මේක මහත්ඵලද කියන එක. ඒවා අහනකොට පුදුම හිතෙනවා. ඒ කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ විදිහටයි දක්වන්නේ එතන මහ පුදුම විදිහට. මේ ඒ කාලේ ඉන්දියාවේ තිබුණා ජනපද 16ක්. ඒ ජනපදවල නාම ලේඛනය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අංග මගද කසි කෝසලාදී ඒ ජනපද 16ටම අධිපතිව, මොනකුත් සත්‍රුවන් වලින් පිරුණු ඒ ජනපද 16ටම අධිපතිව රජකම් කරනවට වඩා අංග 8කින් යුත් පිහවස් රැකීම ආනිසංස සම්පන්නයි. ඊළඟට කියනවා ඒකට හේතුව දක්වන්නේ මේකයි. ඒක අමුතු වාක්‍යයක් එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එහෙම කියන්න හේතුව මනුෂ්‍ය ලෝකයේ රජ සැපත දිව්‍ය සැපතට සමාන කරනකොට හිඟන සැපයක්. මනුෂ්‍ය ලෝකයේ රජ සැපත අර කිව්ව දහස සොළොස් ජනපදවලට අධිපති වෙලා වාසය කිරීම කියන රජ සැපත දේව් සැපතට සමාන කරනකොට හිඟන සැපයක්. ඔන්න ඒක ඔප්පු කිරීමට ඉනාට බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය ප්‍රකාශ කරනවා. මේ කාලේ ඇතම් කෙනෙක් විශ්වාස නොකළත් ඔන්න බුද්ධ වචනේ හැටියට ගත්තොත් මෙහෙමයි තියෙන්නේ. මහණෙනි, මනුෂ්‍ය ලෝකේ අවුරුදු 50ක් ඉස්සෙල්ලාම කියන්නේ චාතුම් මහරාජිකේ, චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ එක දවසක් සාරයක්, ඒ කියන්නේ එක දවසක් කියලා හිතාගනිමු. එතකොට මනුෂ්‍ය ලෝකයේ අමුතු පරිගණනයක් එතන දක්වන්නේ. මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 50ක්, දිව්‍ය ලෝකයේ එක දවසක්, ඊළඟට ඒ වගේ දවස් 30ක් දිව්‍ය ලෝකයේ මාසයයි, ඒ වගේ මාස 12ක් දිව්‍ය ලෝකයේ එක වර්ෂයයි. එතකොට මේ දිව්‍ය ලෝකයේ වර්ෂ 500ක් තමයි චාතුම් මහරාජික දෙවියන්ගේ ආයු ප්‍රමාණය. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි, අංග 8 කියන තු පෙහෙවස් රකින උපාසකෙක් හෝ උපාසිකාවක්කට ඉඩ තිබෙනවා. එවන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මරණින් මතු ගිහිල්ලා අර චාතුම් මහරාජික දිව්‍ය ලෝකයේ උත්පත්ති ලබන. ඒක නිසයි මම ප්‍රකාශ කළේ අන්න අර කියාපු කාරණේ ඊළඟට බුදුරජාණන් ස්ථිර කරනවා. මනුෂ්‍ය ලෝකයේ රජ සැපත දිව්‍ය සැපතට සමාන කරනකොට ඒක හිඟන සැපයක්. ඔන්න ඊළඟට ඒ වගේම ඊළඟ දිව්‍ය ලෝකේ යනත් කියන්නේ මෙහෙම. මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 100ක්, තවතිසා දෙව්ලොව එක දවසක්, ඒ වගේ දවස් 30ක් මාසයයි, ඒ වගේ මාස 12ක් තවතිසා දෙව්ලොව කැලෙන්ඩරින් එක අවුරුද්දයි. එතකොට ඒ වගේ අවුරුදු 1000ක් තමයි තවතිසා දෙව්ලොව දෙවියන්ගේ ආයු ප්‍රමාණය. ඉතින් මහණෙනි, පැහැවස් රකින ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඉඩ තියෙනවා තවතිසා දෙව්ලොව මරණින් මතු තවතිසා දෙව්ලොව උපත ලබන්න. අන්න ඒකයි මම කිව්වේ අර කියාපු කාරණය, මනුෂ්‍ය ලෝකයේ රාජ්‍ය සැප දෙව්ලොව සැපට සමාන කරනකොට හිඟන සැපයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 200ක්, මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 200ක් යාම දිව්‍ය ලෝකයේ, යාම කියන දිව්‍ය ලෝකයේ එක රැයක් දවාලක්, ඒ වගේ දවස් 30ක් මාසයයි, ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. අන්න ඒ වගේ අවුරුදු 2000ක් තමයි යාම දිව්‍ය ලෝකයේ ආශි ප්‍රමාණය. ඒක නිසායි මම මෙන්න මෙහෙම කිව්වේ, කෙනෙකුට ඉඩ තියෙනවා උපාසක උපාසිකාවකට, උපාසකයෙකුට උපාසිකාවකට, මෙහෙවස් රැකපු කෙනෙකුට අර යාම දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන්න. අන්න ආයුත්තර ප්‍රකාශ කරනවා. ඒ නිසා මම කියනවා, මනුෂ්‍ය ලෝකයේ රජ සැප දිව්‍ය ලෝකයේ ඒ සැපතට උපමා කරනකොට ඒක හිඟන සැපතක් කියලා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා, මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 400ක්, තුසිත දිව්‍ය ලෝකයේ එක දිනක් කියලා කියමු, එක දවසක්, ඒ වගේ දවස් 30ක් මාසයයි, ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. ඊළඟට තුසිත දිව්‍ය ලෝකයේ, තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍යයන්ගේ ආයු ප්‍රමාණය 4000ක්. ඊළඟට ඒ වගේම අර කාරණේ ප්‍රකාශ කළා. ඔන්න ඊළඟට දක්වනවා නිම්මාන රති දිව්‍ය ලෝකයේ, මනුෂ්‍ය ලෝකයේ වර්ෂ 800ක්, නිම්මාන රති ලෝකයේ එක දවසක්. අර විදිහටම හිතාගන්න, ඒ විදිහේ අවුරුදු 8000ක් තමයි නිම්මාන රති ලෝකයේ ආශ ප්‍රමාණය. අන්තිමටම කියනවා, මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 1600ක්, පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකයේ එක රැයක් දවාලක්. එතකොට ඒ වගේ දවස් 30ක් මාසයයි, ඒ වගේ මාස 12ක් අවුරුද්දයි, ඒ වගේ අවුරුදු 16000ක් තමයි පරිනිම්මිත වසවත්ති දෙවියන්ගේ ආයු ප්‍රමාණය. එතකොට ඊළඟට අවසන් කරන්නේ තර විදිහටම, රේවස් රකින්න උපාසකෙක් හෝ උපාසිකාවක් මරණින් මතු පරිනිබ්බිත වශයෙන් දිව්‍ය ලෝකේ උපදීමටත් ඉඩ තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ මනුෂ්‍ය ලෝකේ රජ සැපත දිව්‍ය ලෝකේ ඒ සැපතට සමාන කරනකොට හිඟන සැපයක් කියලා. ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ඉනාලා ගාථා අපි ලකින්ට ඒ දේශනාව අවසන් කරන්නේ. ඒත් නොයෙකුත් උපමා දක්වලා මේ ඉරහඳ කරකැවෙන මේ ලෝකේ යම් තාක් මුතු මැණික් රන් රුවන් තිබෙනවා නම් ඒ ඔක්කොම අර අංගාටකින් යුත් පෙහෙවස් රැකීමෙන් ලැබෙන ආනිසංසයක සංසන්දනයකට ඒවා ඒ රන් රුවන් ඔක්කොම දහසෙන් පංගුවකට වටින්නේ නැත. ඒ තරම් වටිනවා මේ බොහෝ පෙහෙවස් රැකීම කියලා. ඒක නිසා ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මෙන්න මේ විදිහට පෙහෙවස් රැකලා දිව්‍ය සම්පත්තිය ලබා ගන්න කියලා ඒකේ ආනිසංස පක්ෂයන් අර කිව්ව මහත්ඵල මහානිසංස මහජ්‍යුතික මහවිපාර කියන බුද්ධ වචනයක් හැටියට ගත්තොත් අපිට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ තරම් මහත්ඵල මහානිසංසයි. ඉතින් ඒක කෙනෙක් අහන්න පුළුවන් ඔය අට රැක්කට මොකක්ද වෙන්නේ කියලා. අන්න ඒක තමයි අර කිව්වේ රකින්න ඕනි අර අදහසින්. මම රහතන් වහන්සේලාට ලංව අද එක දවස එක රැයක් මම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ අදහසයි එතන වටිනකම තියෙන්නේ. ඒකයි කුසලය. අන්න ඒ වගේම අරකට කියන්නේ ඒ තමන්ටත් තමන්ගේ හිතත් අර කියාපු නිවෙනට ලං කර ගන්නවා යතුනි ওই විදියෙ. ඉතින් ඔය සූත්‍ර කීපයක්ම තියෙනවා. ඒක ආකාර ටිකක් වෙනස් එකකුත් තියෙනවා. මේ අවස්ථාවකේ තියෙන දක්වමු. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරදී වාසෙට්ට කියන උපාසකයෙකුට ඒත් අර විදියටම තමන් ළඟට පැමිණි උපාසකයෙකුට පොහෙවස් රැකීමේ ආනිසංස දීර්ඝ දේශනාවකින් ඉදිරිපත් කළා. මේ කියන දේශනාවෙන්ම එතකොට ඒ කහලා පැහැදුණු වාසෙට්ට උපාසක වරයක් කියනවා, ස්වාමීනි මගේ මට ප්‍රිය නෑයන් ලේ නෑයන් හැම දෙනෙක්ම මේ විදියට පෙහෙවස් රකින්නවා නම් ඒ අයට දීර්ඝ කාලයක් හිතසුව මිනිසෙක මේ ප්‍රතිපත්තිය හේතු වෙනවා. ඒ වගේම මේ උපාසක උන්නේ කියන්නේ සියලුම ක්ෂත්‍රිය මේ කුල හතරම දක්වනවා. ක්ෂත්‍රියයින් බ්‍රාහ්මණයින් වෛශ්‍යයින් ශුද්‍රයින් කියලා කියන ඒ කුලවලින් හැම දෙනෙක්ම මේ පෙහෙවස් රකින්නවා නම් ඒක දීර්ඝ කාලයක් ඒ ඇයට හිතසුව පිණිස වෙනවා කියලා ඒ සතුටින් ප්‍රකාශ කළ වාසෙට්ට උපාසක. එතකොට බුදුරජාණන් වහන්සේ එසේ වාසෙට්ට එසේ ඒක බොහොම හරි ඒ කිව්වක හරි වෙන එකක් සබා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේකට ඊළඟට ඒක කෙලවර කරන්නේ මෙහෙමයි. දෙවි මිනිසුන් සහිත මුළු ලෝකයාම පහේ රකින්නවා නම් ඊ ඇයටත් ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඊළඟට අවසාන කරන්නේ මහ පුදුම කියමනකින් වෙන එකක් ලබා වාසෙට්ට මේ තියෙන මහ සල්ගස් ඒ වාට චේතනා ශක්තිය තියෙනවා නම් ඒවා පෙහෙවස් රකින්නවා නම් ඒ වාටත් ඒක දීර්ඝ කාලයක් හිතසුව පිණිස වෙනවා. මිනිසෙයින් ගැන කවර කතාවද කෝපනවාදෝ මනුස්ස භූතස් ඔහොමයි ඒ දේශනා කරන්නේ. ඉතින් මේ තුලින් දැන් මේ පින්වතුන්ට පෙහෙවස් සමාදන් වීමේ වටිනාකම හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක ඒ අතින් මේක නිකම්ම රුදු රෙද්දක් පෙරෝගෙන ඉදීමක් නොවේ. අර බුදුරජාණන් වහන්සේ අදහස් කළේ ගැඹුරු අදහස අනුව නිවනට ලංවීමේ පළමු පියවරක් ගිහි ගෙවල් වල අර කියාපු බන්ධන වලින් ඉවත් වෙලා එක දවසක් එක රැයක් රහතන් වහන්සේලාට සමීපව වාසය කිරීමේ උතුම් ප්‍රතිපදාවක් හිතතුලයි හැසිරෙන්නේ. ඊළඟට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනා මේ පින්නතුන්ට මේ කාලෝචිත තාමත්ම වටිනා දේශනාවක්. ඒක මේ විදිහටයි දැක්වෙන්නේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කොසල් රටේ චාරිකාවේ වැඩියා විශාල පිරිසංගිහා වහන්සේලා පිරිසක් එක්ක වඩින අතරේ අතරමඟදී දැක්ක එක්තරා සල්වනයක්. දැකලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ සල්වනයට ඇතුල් වෙලා ටිකක් ඇතුළටම ගිහිල්ලා එක්තරා තැනකදී සිනහාවක් පහළ කරා. ඉතින් පිටිපස්සෙන් ගිය ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කල්පනා කරනවා තථාගතයන් වහන්සේලා නිකන් සිනහාවක් පහළ කරන්නේ මොකක් හරි ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා ඔන්න බුදුරජාණන්සේට ආරාධනා කළා. බොහෝ විට ඔය සඳහන් වෙන සූත්‍රවල කෝ හේතු කෝ පච්චයෝ භගවතෝ සීතස්ස පාතු කර්ම කියලා විදිහට මොකද්ද හේතුව මොකද්ද ප්‍රත්‍ය භාග්‍යතුන් වහන්සේට මෙහෙම සිනහාවක් පහළ වීම. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ පුදුම විදියේ කාරණයක් හෙළි කරනවා. ආනන්ද මෙතනම රාග්නායත අතීතයේ ඉතාමත්ම සමෘද්ධිමත් නගරයක් තිබුණා. ඒ නගරය ඇසුරු කරගෙන ආයි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට හිටියා ගවීසි කියලා උපාසක මහත්මයෙක්. ඒ උපාසක මහත්මයාට 500ක උපාසක පිරිසකුත් හිටියා. ඉතින් මේ ගවේෂී උපාසක ආනන්ද හඳුරන්ට මේ කියන්නේ පියවරෙන් පියවරට ආනන්ද කියලා අමතලා. ආනන්ද ඒ ගවේෂී උපාසක මහත්මයා සිල් පුරණ කෙනෙක් නෙවෙයි. සීලේසු අපරිපූර්ණකාරී. සිල් පුරණ කෙනෙක් නෙවෙයි. ඒ වගේම ඒ 500ක් පිරිසත් සිල් පුරණ අය නෙවෙයි. යම් අවස්ථාවක ගවේෂී උපාසක මහත්මයාට මෙහෙම හිතුණා. දැන් මම තමයි මේ අයට ප්‍රධානියා, මම තමයි මේ අය හුඟක් උපකාර කරන පිරිසේ නායකයා. මම සිල් පුරන්නේ නැහැ. මේ පිරිසත් සිල් පුරන්නේ නැහැ. එතකොට අපි දෙගොල්ලම සමයි. මගේ ගෝලියොත් මාත් අතර එනවා, මගේ පිරිසත් මාත් අතර වෙනසක් නැහැ. අතිරේක දෙයක් නැහැ. මම යම්කිසි අතිරේක ගුණයක් ඇති කරගන්න ඕන කියලා හිතලා ගවේෂී උපාසකතුමා ගිහිල්ලා අර 500 දෙනා ළඟට ගිහිල්ලා කියනවා, උපාසකවරුනි දරා ගන්න මම අද ඉඳලා සීල් පුරණ කෙනෙක් කියලා. සීලේසු පරිපූර්ණකාරී. එහෙම කිව්වා. කිව්වහම මේ 500ක් දෙනා කල්පනා කරනවා, දැන් මේ ගවේෂී උපාසකතුමා අපට බහුපකාරෝ, අපට බොහොම උපකාරයි. ඒ වගේම තවත් වචනයක් තියෙන පුබ්බංගමෝ, අපේ පෙරගමන්කරු. අපි එක කාලිනම කිව්වොත් අපේ පෙරගමන්කරු තමයි මේ ගවේෂී උපාසක. ඒ වගේම අපට ප්‍රතිපත්තියක් සමාදන් කරන කෙනා. ඒකට කියන්නේ මෙහෙම පාළි වචනේ තියෙනවා, බහුපකාරෝ පුබ්බංගමෝ සමාදපේත. එතකොට මේ අපේ නායකයා. එතකොට මේ අපේ මේ ගවේෂී උපාසකතුමා දැන් සිල් පුරන බව අපිට කිව්වා. ඉතින් ඒක නිසා මොකද අපි නොකරන්නේ? ඒක කිමංග පන මයන්. ඒක 아무ත විදියට කියන්නේ. ඒ අපේ නායකයා එහෙම කරනවා නම් ඇයි අපි ඒක නොකරන්නේ කියලා හිතලා මේ 500 දෙනා ඊළඟට ගවේෂී උපාසකතුමා ළඟට ගිහිල්ලා කියනවා, උපාසකතුමනි දරා ගන්න අද ඉඳලා අපි 500 දෙනා සිල් පුරනවා කියලා. ඒක කිව්වට පස්සේ ඔන්න ගවේෂී උපාසකතුමා කල්පනා කරනවා, දැන් මම තමයි මේ අයට මේ පිරිසට වෝ උපකාර කරන්නේ. මමයි පෙරගමන්කරු, මමයි මේ අයට ප්‍රතිපත්ති කියලා දෙන්නේ. දැන් මම සිල් පුරනවා, මෙයත් සිල් පුරනවා. එතකොට මේ අපි දෙගොල්ලම සමයි. අතිරේක දෙයක් නැහැ. මම මොකක් හරි අතිරේක ගුණයක් ඇති කරගන්න ඕන කියලා ඔන්න ඊළඟට අර පිරිස ළඟට ගිහිල්ලා කියනවා, උපාසකවරුනි දරා ගන්න මම අද ඉඳලා මෛතුන සේවනය කියලා කියන්නේ ග්‍රාම්‍ය හැසිරීමෙන් ඉවත් වෙලා බ්‍රහ්මචාරී වාසය කරනවා කියලා. එහෙම කිව්වට පස්සේ අර 500ක් දෙනා කල්පනා කරනවා, මේ ගවේෂී උපාසකතුමා අපිට බොහොම උපකාරයි, අපේ පෙරගමන්කරු, අපිට ප්‍රතිපත්ති කියා දෙන කෙනා. ඒ උපාසකතුමා දැන් සීලවන්තයි, ඒ වගේම බ්‍රහ්මචාරී. ඇයි අපි නොකරන්නේ ප්‍රතිපත්ති? අපි නොපිළිපදින්නේ මොකද කියලා හිතලා එයත් ඒකමතිකව ගිහිල්ලා ඔන්න එනට ගවේෂී උපාසකතුමා ළඟට ගිහින් කියනවා, උපාසකතුමනි අපිත් ඇද හිඳලා බ්‍රහ්මචාරී. හරි කියාපු මෛතුන සේවයෙන් වැළකීලා ඉන්නවා. ඔන්න එනට ගවේෂී උපාසකතුමා කල්පනා කරනවා, මේ මම නෙමෙයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනාවට. මේක පියරක් මට ඉතින් අර කෙටි කරනකොට ඔහොමයි කියන්නේ. එනට ගවේෂී උපාසකතුමා කල්පනා කරනවා, දැන් මම තමයි නායකයා. දැන් මේ මම දැන් සීලවන්තයි, ඊළඟට බ්‍රහ්මචාරියාව රකින්නවා, මේ අයත් සීලවන්තයි, මේ අයත් බ්‍රහ්මචාරියාව රකින්නවා. ඉතින් අපි දෙන්නෝල්ලම සමනේ. අතිරේක දෙයක් නැහැනේ. මම යම්කිසි අතිරේක ගුණයක් ඇති කරගන්න ඕන කියලා ඔන්න ඊළඟට ගිහිල්ලා අර පිරිසට කියනවා, උපාසකවරුනි දරා ගන්න මම අද ඉඳලා විකාල භෝජනයෙන් වැළකීලා, රාත්‍රී ආහාරයෙන් වැළකීලා විකාල භෝජන ශික්ෂාපදේ රකින්න කෙනෙක් හැටියට දරා ගන්න. එතකොට මේ 500 දෙනා සාකච්ඡා කරනවා, දැන් මේ ගවේෂී උපාසකතුමා තමයි අපේ බොහොම උපකාර කරන, අපට අපේ පෙරගමන් කළු, අපට ප්‍රතිපත්තිය කියා දෙන. දැන් මේ උපාසකතුමා සිල්වත්, බ්‍රහ්මචාරී සීලයක් රකින්නවා, විකාල භෝජනයෙන් වැළකීලා ඉන්නවා. ඇයි අපි එහෙම ඒ ප්‍රතිපත්තිය නොරකින්නේ කියලා ඉහිල්ලා කියනවා ගවේෂී උපාසකතුමාට. උපාසකතුමනි දරා ගන්න අපි 500 දෙනා අද ඉඳලා විකාල භෝජනයෙන් වැළකෙනවා, රාත්‍රී ආහාර ගැනීම ආදීන් වැළකෙනවා. ඔන්න ඊළඟට ගවේෂී උපාසකතුමා කල්පනා කරනවා, මම තමයි මේගොල්ලන්ට මේ බොහොම උපකාර වෙන්නේ, මම ප්‍රතිපත්තිය කියා දෙන්න, මම පෙරගමන්කරු, මේ අයත් දැන් මමත් මේ ප්‍රතිපත්ති රකින්නස් කෙටින් සලකා ගන්න සිල් රකින්නවා මෛත්‍රී සේවයෙන් ඉවත් වෙලා විකාල භෝජනයෙන් ඉවත් වෙලා මේ පිරිසත් ඒ ප්‍රතිපත්තියම රකින්නවා. ඉතින් අපි දෙගොල්ලෝ සමනේ, වෙනසක් නැහැ. මොකක් හරි අතිරේක දෙයක්, අතිරේක ගුණයක් මා ඇති කරගන්න ඕන කියලා ඊළඟට ගත්තු පියවර තමයි මේ ගවේෂී උපාසකතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, භාග්‍යතුන් වහන්සේ මම මාව පැවිදි කරගන්න, මාව උපසම්පදා කරගන්න, මම ඔබ වහන්සේගෙන් පැවිදි උපසම්පදා ඉල්ලමින් සිටිනවා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ගවේෂී උපාසකතුමා පැවිදි කළා, උපසම්පදා කළා. දැන් ගවේෂී භික්ෂූන් වහන්සේ, එතකොට මේ ගවේෂී භික්ෂූන් වහන්සේ ඊළඟට මොකද්ද කළේ? ඒකයි බොහෝ විට ධර්ම සූත්‍රවල තියෙන ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ කියලා පද පිළිවෙලක් තියෙනවා. ඒ අනි හුදකලාව විවේකීව දැඩිව වීර්ය කරලා නොබෝ කලකින්ම යම් පරමාර්ථයක් යම් අර්ථයක් සලකාගෙන කුල පුත්‍රයින් ගිහි ජෙන්නෙක්ම පැවිදි වෙනවාද? අන්නේ උත්තමාර්ථය, උතුම් මාර්ථය වන උතුම් අර්හත්වය ප්‍රත්‍යක්ෂ කරගෙන විමුක්ති සුඛේ වින්දනක ඔන්න ගවේසි උපාසකතුමාට ගිය කාලේ. දැන් ගවේසි භික්ෂුන් වහන්සේ ඔන්න එතකොට අර උපාසක පිරිස කල්පනා කරනවා, දැන් අපේ ඒ උපාසකතුමා තෙස්රැවුල් බාල කසාවත් ඇඳගෙන දැන් ශාසනයේ පැවිදිලා ඉන්නේ, ඇයි අපි ඒක නොකරන්නේ කියලා හිතලා මේ 500 දෙනාත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිද්ද උපසම්පදාව ඉල්ලා හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මේ 500 දෙනා පැවිදි උපසම්පදා කළා. ඔන්න ඊළඟට මේ අතර ගවේෂී භික්ෂුන් වහන්සේ මෙහෙම කල්පනා කරනවා, විමුක්ති සුවය වින්දිනා රහත් වෙලා ඉවර වෙලා දැන් මම මේ විමුක්ති සුවය අරහත් ඵල සමාපත්තියයි කියලා අදහස් කරන්නේ, මට කැමති ආකාරයෙන් ඕනෑම වෙලාවක මම මේ විමුක්ති සුවය වින්දනය කරනවා, නිවන් සුවය. මෙන්න මේ මගේ පිරිසත්, ඒ කලින් මගේ හිටි පිරිසත් ඒ භික්ෂුන් වහන්සේලාත් මේ තත්ත්වය ලබනවා නම් හොඳයි කියලා. ඒ වගේම අර 500 දෙනා තමන්ගේ පෙර ගමන් කරුගේ ආදර්ශය අරගෙන උදකලාව විවේකීව දැඩිව ධීර කළා උතුම් අරහත් ඵලයට පැමිණියා. ඉතින් ওই විදිහට දේශනා ඉවර කළා වුණ බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හාමුදුරුවන්ට කියනවා, මෙන්න මෙසේ ආනන්ද, යතීතේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ගවේෂී උපාසකවරයා ප්‍රධාන 500ක් පිරිස අමුතු වචන කීපයක් එතන සඳහන් වෙන බොහොම වටිනා නිසා මම ඒක ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ. උත්තරතරින් පණීත පණීතං වායම මානා අනුත්තරං විමුති සුඛං ඒස සත්‍යාගත හිම කියනවා. උත්තරතරින් පණීත පණීතං වායම මානා, ඒ කියන්නේ වඩ වඩා ඉහළ වඩ වඩා ප්‍රණීත ප්‍රතිපත්තිය වඩමින් ගිහිල්ලා අන්තිමේදී උත්තරීතර වූ විමුක්ති සුවයත් ලබා ගත්තා. ඒ කියන්නේ අර පටන් ගත්තු තැන ඉඳලා හිතලා බැලුවොත් අපිට පේන්නේ උත්තරුත්තරින් ටිකෙන් ටික මේ පෙර ගමන් කරු කල්පනා කළා, මම තමයි ප්‍රධානියා, ප්‍රධානියා නම් මගේ අමුතු ගුණයක් තියෙන්න ඕනේ. එහෙම හිතලා ඔන්න ගිහිච්ච ගමන ගවේෂී උපාසකතුමා අන්තිමට උතුම් මාසත්වයෙන් ඒ සසර දුක් කෙලවර කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ඒ ප්‍රමාද අප්‍රමාද වෙන්න වගේ අවවාදයක් දෙනවා. එසේම යන්න ඒ වගේ ආනන්ද, එම නිසා ආනන්ද නුඹත් ඒ වගේම උත්තරුත්තරින් පණීත පණීතං වායමමාන වඩ වඩා උත්සාහ කරලා මෙන්න මේ විමුක්ති සුවය ලබා ගන්න කියලා ඉදී දේශනාව අවසන් කළා. ඉතින් අපිට හුඟක් මේකෙන් ගන්න දේවල් තියෙනවා. පාළෝචිතය කියලා කිව්වේ ඒකයි. දැන් ඉතින් අත්ත වශයෙන්ම මේ ගවේෂී උපාසකතුමා පිළිබඳ ඒ වටිනා කතා මේ කාලෙත් පෙර ගමන් කරුවන්ටත් ඔවුන්ගේ අනුගාමිකයන්ටත් හොඳ ආදර්ශයක්. පෙර ගමන් කරු අනිත් පැත්තට හැරිලා යනවනම් ප්‍රතිපත්ති අඩු වෙනවනම් ගෝලියොත් ඒ පස්සෙන් ගිහිල්ලා අන්තිමට කෙලවර වෙන්නේ කොහෙන්ද? අපායෙන්. පෙර ගමන් කරු මේ ගවේෂී උපාසකතුමා ආදර්ශයට අරගෙන එක්තරා විදිහක අභිමානයක් උපදවාගෙන පිදෙන්න සමවීම හොඳ නැහැ, ප්‍රධානියෙක් හැටියට මට තියෙන ඊට වැඩි ගුණයක් කියලා ඉදිරියට ගමන් කරනවා නම් අන්න අර එතකොට මේ අර උපාසකතුමා වගේ හි ශාසන බ්‍රහ්මචර්යාවේ අවසාන ප්‍රතිඵලය පවා ලබා ගන්න පුළුවන්. නිසා මෙන්න මේ ගවේෂී උපාසකතුමා පිළිබඳේ ප්‍රවෘතිය අපි හිතන්න ඕන ඇත්ත වශයෙන්ම ඒකයි පිළිවෙතින් පෙරගැසීම කියලා කියන්නේ. පිළිවෙතින් පෙරගැසීම කියලා කියන්නේ පින්වතුනි නිකම්ම පිරිසක් හදා ගැනීම නෙවෙයි. පිරිසක් හදා ගන්න නම් ලේසිම ක්‍රමේ මේ කාලේ තමන්ගේ ප්‍රතිපත්තිය අතහැරලා වැඩි පිරිසක් ඉන්න තැනට එන ආකාරයට කටයුතු කරන්න. මොකද ලෝකයේ සීලාදී ගුණ ධර්ම නැති අය තමයි වැඩි. මේ පිනතුන් අහලත් ඇතිනේ අර උපතිස්ස කෝලිත දෙදෙනා සංජය ඒ තමන්ගේ ගුරුවරයා ළඟට ගිහිල්ලා අපට මේ සිහාමුදුරන්ගේ පණිවිඩය ලැබුණාට පස්සේ අපි මෙන්න මෙහෙම සාතුරුන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක් ඉපදිලා ඉන්නවා අපි යමු කිව්වහම සංජය ඒ රාහුණේ කිව්වෙත් මේ කවුද ලෝකේ වැඩි? මෝඩයෝද පඬිතුම නැති අයද? මෝඩයෝ වැඩි. එහෙනම් වැඩි හරිය මගේ පිරිස ලොකුයි. ඒක නිසා මට මං යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට. අන්න ඒ වගේ තමයි සාමාන්‍යයෙන් සිරිත. ඉතින් අර පිරිස් ඵලය බලාපොරොත්තු වෙනවනම් ප්‍රතිපත්තියෙන් පිරිහීමයි. නමුත් අන්න ඒ ඔක්කොම ඇතහැරලා ඒ තන සංකල්පය වෙනුවට අර කිව්ව ආදර්ශයක් දීන අදහසින් පමණක් නෙවෙයි තමන්ගේ දියුණුවත් සලකාගෙන අර ගවේෂී උපාසකතුමා කළේ මොකද්ද? ඉස්සෙල්ලා සීලයක් තිබුණෙත් නැහැ උපාසක මහත්තයා වුණාට. නමුත් අන්න අදිෂ්ඨාන කරගෙන ඊළඟට ඉස්සෙල්ලා සිල්වත් වුණා. ඊළඟට එයින් සෑයන්කටපත් නොවි අර පිරිසට ආදර්ශයක් වෙන්න ඕන නිසා පෙරගමන් කරු වෙන්න ඕන නිසා ඊළඟට සිල්වත් වුණා. ඊළඟට සිල්වත් වීමෙන් පස්සේ අර කිව්ව සම වුණාට පස්සේ බ්‍රහ්මචාරී වුණා. ඊළඟට ඒ පිරිසත් එකට එකතු වුණාට පස්සේ විකාල භෝජනයෙන් වැළකුණා. ඒ පිරිසත් අනුගාමිකිනුත් පෙරගමන් කරු එක ඒ විදිහට පිළිවෙතින් හැඩ ගැසුණාම ඔන්න ඊළඟට උනේ එක තමයි පුදුමම වැඩේ. ගවේෂී උපාසකතුමා ගිහිගේ තැතෑරලා උපාසකකමත් තැතෑරලා පිරිසත් තැතෑරලා ගිහිල්ලා හුදකලාම බුදුරජාණන් වහන්සේ ළඟ මහණ පැවිදි උපසම්පදා ලබාගෙන හුදකලාම වීරය කරලා ඒ උතුම් ශාසනයේ උතුම් මාර්ගයේ උතුම් මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා පිරිස අතහැරලා ගිහින්. නමුත් පිරිස අතහැරියට පිරිසත් ඥානවන්ත නිසා පිරිසත් ගිහිල්ලා ඒ ප්‍රතිපත්තියටම නැඹුරු වෙලා තමයි ඒ 500 දෙනා භික්ෂුන් භික්ෂු තත්ත්වයට පත් වෙලා එතනින් නැවතුන උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ පිනතුන හිතන්න හොඟා දේවල් තියෙනවා. අම මේ සම්බුද්ධත්ව ජයන්තිය හෝ වේවා කොයි ජයන්තිය හෝ වේවා අපි ඒවා රටේ කොයි කොයි විදිහේ දේවල් තිබුණත් අපි යමුරෙන් කල්පනා කරනවා නම් අපට දැන් කියමනක් තියෙනවා සුද්ධස්සවේ සදා භග්ගු සුද්ධා සුපෝසතෝ සදා පිරිස්තු කෙනාට හැමදාම පොහේ දවසේ කියලා කියනවා. අන්න එක නිසා ප්‍රතිපත්ති ගරුකයාට අමුතු නිමිත්තක් නැතත් අන්න මේ ශාසනයේ උතුම් පරමාර්ථය තමයි ඉදිරියේ තියෙනවා නම් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් නොකෙරෙන නිසා තමයි අන්න අර බුදුරජාන් වහන්සේ දක්වපු ආදර්ශමත් කතාවේ කල්පනා කරනවා තමන් පිරිසට නායකය නම් මම ඇත්ත වශයෙන් ඒ ඊට වඩා උතුම් ගුණයක් ඇති කර ගන්න ඕන කියලා එහෙම කිය ගමනයි අන්තිමට ගැලවුණේ. ඉතින් ඒක නිසා අපට හිතන්න තියෙන්නේ අන්න අර යම් තැනක පෙරගමන් කරු ආදර්ශවත් නම් ගුණගරුකණ ඉබේම නෙවෙයි ඥානවන්ත පිරිස. ඥානවන්ත පිරිස එයාට එකතු වෙනවා. ඒ වගේම ඒවා අර ඇවිල්ලා කිව්වේ වචනෙන් කිව්වේ නැහෙනේ ඔයගොල්ලත් මගේ ප්‍රතිපත්තිය රකන්නේ කියලා මට නැත්නම් පිරිස නැතිනවා කියලා. ඒ අය තනිවම කල්පනා කළා. මගේ පෙරගමන් කරු. මගේ මට අපට අපේ පෙරගමන් කරු. අපිට බොහොම උපකාර වෙන මේ උපාසකතුමා මේ වටිනා ප්‍රතිපත්තියක් රකින්නවා. ඒක සාමාන්‍ය එකක් වෙන්න බෑ කියලා ඒ අවබෝධය ඇතිවයි. ඒ ඇත්ත ඒක රැක්කේ. ඒ විදිහට පියවරෙන් පියවරට ඉදිරියට ගියා. එතකොට මෙන්න මේ පිරිසක් තනා ගැනීම කියන සංකල්පය ඉදිරියට යන ගමනක් ප්‍රගතියක් වෙන්න ඕන. නමුත් සාමාන්‍ය ලෝකයේ දකින්න ලැබෙන්නේ අර කිව්ව වගේ පිරිස් බලය තනා ගැනීම අදහසින් තමන්ගේ හොඳ ප්‍රතිපත්තියත් ඇතහැරලා. ඒක තුළ ඒ ඇතහැරීමෙන් වෙන්නේ තමන්ගේත් පරිහානිය, ඒ පිරිසෙත් පරිහානිය. අන්න ඒක නිසා අපි දැන් එතන මේ සූත්‍ර දේශනාව තුළ මේ පින්නතුන්ට පෙහෙවස් සමාදන් වන පින්නතුන්ට කොටින්ම ගිහි පින්නතුන්ට විශාල ශක්තියක් ලැබෙනවා. ආරම්භයේදී අපි බුදුරජාණන් වහන්සේම කිව්වා තමයි අර ධම්මික සූත්‍රයේ ගිහියට ඔය ගෙවල් දොරවල් ඒවා බදාගෙන පැවිද්දාගේ සම්පූර්ණ පරමාර්ථය ලබන්න බෑ කියලා. එපමණකින් අධෛර්ය වෙන්න නරකයි. අන්න ඒකටයි මේ ගවේසි උපාසකතුමා. එතකොට මේ ධම්මික උපාසකතුමාගේ ඒ දේශනාවෙන් ආරම්භ කරලා අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ඒ ඝට්ටවත සම්පූර්ණ කරන ගිහියට යම් අවස්ථාවක නුවණින් කල්පනා කරනවා නම් ඒ ප්‍රතිපත්තියේ කෙලවර ඉස්සෙල්ලා රහතන් වහන්සේලාට මේ රැයක් දවාලක් පමණක් සමානව මම ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා ගත්තු අරමුණ කවදා හෝ අරහත්ත්වය ලබා ගන්න කියන ඒ අදිෂ්ඨානයට හැරුණා. අන්න එතන තමයි එතකොට පිළිවෙතින් පෙළ ගැසීම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. තමන්ට අමුතුවෙන් වෙන ධෛර්යයක් ඕනේ නැහැ ධර්මයම ඒකට. මොකද ධර්මයේ ප්‍රතිපදාමේ පින්නතුන් අහලා තියෙනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපිළිවෙලින් යන ගමනක් නෙක. ඒක තැන läග සිටීමක් නෙවෙයි අනුපිළිවෙලින්. එතකොට ඒ අනුපිළිවෙල ඒ ප්‍රතිපත්තියේ යෙදෙන තැනත්තාට ඒ දැවෙන දියුණුව අනුව පියවරෙන් පියවරට ඉදිරියට යන්න පුළුවන්. මේක තැනක läග ගැනීමක් නෙවෙයි. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕන සම්බුද්ධත්ව ජයන්තියක් පවත්වනවා නම් එහි පැවැත්වේවි. මේ පින්නතුන් සහභාගී වෙනවා නම් සහභාගී වෙන්න. නමුත් ජීවිතයේ පිළිවෙතට පෙළ ගැසීම කියන එකයි අපි ඉදිරියට ගන්න ඕනේ. පිළිවෙත සාසනේ ජීවය. එතකොට සාසනේ ජීවය අඳුන ගන්න නැතුව පුනර්ජීවයක් යන කතා කියීම නිෂ්ඵලයි. ඉතින් මෙන්න මේ ටික මේ පින්නතුන්ට ඇතේ කියලා හිතනවා. ඉතින් අද දින මේ තම තමන් මේ ඒ ගෙවල් දොරවල් වලින් ඉවත් වෙලා ඇවිල්ලා මේ සුදු අතින් සැරසිලා චාම් ජීවිතයත් උසස්සිතුම් පැතුම් කියන පරමාර්ථය අනුව බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් ප්‍රතිපත්තිය මහත්ඵල මහා නිසංස මහා ජුත්තික මහා විපාර ඒ උතුම් ප්‍රතිපත්තිය රකිමින් තවදුරටත් ඊළඟට ඒ ප්‍රතිපත්තිය අර කියාපු අරහත්ත්වය කරා යන්න උපකාර කරගන්න තියෙන්නේ බණ භාවනාව තුළින්. තමන්ගේ භාවනාව දියුණුවකට තමන්ට හිත පහළ වෙනවා. මේ ඔක්කොම බදාගෙන ඉන්න ඒවා කරදරයක්, මේවා අතහැරලා යන්න ඕනේ. අන්න ඒක තුළින් එතකොට සිදුවෙන. ඉතින් මේ අද දින මේ දේශනාවෙනුත් යම් ශක්තියක් ලබා ගත්තා නම් ඒකත් උපකාරකයෙන් මේ ශාසන පහන නිවෙන්න කලින් මේ පින්නතුන්වත් අඩු ගණනේ අන්න අර කියාපු අර පෙළ ගැසීම පිළිවෙතින් පෙළ ගැසීම හරියාකාරව ධර්මානුකූලව ඉෂ්ට කරමින් හකීක්මනින් තම මේ අති භයානක මහ පැත්තේම ගිනි අරගෙන වතුර ගැලීම් ආදී මහ භයානක ආටත් ප්‍රත්‍යක්ෂ වෙලාවක් කවුරුත් හොදගෙන ගසාගෙන යන වෙලාවක් මේ භයානක විදියට අන්නේ බඳු අවස්ථාවක සංවේගය ඇති කරගෙන අප්‍රමාදීව ඒ ප්‍රතිපත්තිය හැදිරෙමින් තමන්ගේ උත්තරීතරේ විමුක්තිය සාක්ෂාත් කරගන්න උත්සාහවත් වෙන මේ දේශනාව උපනිෂ්ඨේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අද දින මෙර සත්‍ය සීලයෙන් අසුව බණින් මේ හැම එකකින් කළ භාවනාවෙන් ඒවායින් කුසල ශක්තිය පිහිට කරගෙන මේ හැම දිනාටම තම තමන්ගේ බලාපොරොත්තු වෙන උත්තමාර්ථයන් මේ ජීවිතෙන් සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේම ආවිචේ සිට අකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ධර්ම දේශනාවමය ධර්ම ශ්‍රවණමය කුසලයෙන් අනුමෝදන් වීමට අනුමෝදන් වීම තුළින් මේ තමන් බලාපොරොත්තු වෙන උත්තමාර්ථය සාක්ෂාත් කරගෙන සසර දුක් කෙලවර කරගනිත්වාගෙන් ප්‍රාර්ථනාත් ඇති කරගෙන මේ ගාථා කියන්නේ එතාවතා චම්හිහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍යන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිත්‍යන්තං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය ශෝකප්පත්තාච නිශෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය ශෝකප්පත්තාච නිශෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය ශෝකප්පත්තාච නිශෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාර සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවිචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ච.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.